ඊළඟට ගරු රෝහණි කුමාර විජයරත්න මන්ත්‍රීතුමිය.
ස්තුති මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමිය මේ කාන්තාවක් හැටියට ඔතන වාඩි වෙලා ඉන්න වෙලාවේදී ජීවන වියදම ගැන කතා කරන්න ලැබිච්ච එක සතුටි. එළවලු මිල ගැන මම කතා කරන්නේ නැහැ, හාල් මිල ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් පහුගිය කාලේ පොල්බෑව ලූණු ගෙඩිය මිරිස් කර්ලාරම් වේදිකාවට නැගපු මේ රටේ අප්පොච්චි කියාගත්ත අය අද මේ රට පාලනය කරන වෙලාවක අද අපේ ජනතාවට තුන් වේල නෙවෙයි දෙවේලක් හරියට කන්න බැරුව, එක වේලක් හරියට කන්න බැරුව ඉන්නවා කියන එක මතක් කරමින්, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී ගැබිනි වාතාවරණ ලබා දීපු පෝෂණ මල්ල අපි මාස 10කට රුපියල් 20,000 ගානේ ලබා දුන්නා. අපි දැක්ක පහුගිය වේදිකාවේ උනාට කිව්වේ පෝෂණ මල්ල විතරක් නෙවෙයි අපි සහන මල්ලකුත් දෙනවා කිව්වා. අපිට දැන් පේනවා ලැබිලා තියෙන සහනේ මොකද්ද කියලා. හල් කිලෝ 10ක් එක තැනක අපිට ගන්න නැහැ. මගේ ගමේ මං එදත් කිව්වා පුබ්බිලිය කියන ගමේ කඩේකින් කිලෝ 2කට වඩා දෙන්නේ නැහැ. එනිසා ඔය කියන මල්පල ගන්නන්න අවුරුදු 5ක් බඩගින්නේ බලාගෙන ඉන්න වෙයිද කියන ගැටලුව අපිට තියෙනවා. රෝහල් වල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඔක්කොමත් පැත්තකින් තියලා හිසේ කැක්කුමට බඩේ කැක්කුමට හදිසියට ගත්ත පැනඩෝල් පෙත්ත. අද පැනඩෝල් කාඩ් එකම රුපියල් 32ක් වෙලා තියෙනවා. රුපියල් 16ට තිබුණේ. ඊළඟට කාලය තැති නිසා මං කාරණාව විතරක් ඉදිරිපත් කරනවා. සුරක්ෂා රක්ෂණේ ගත්තොත් පහුගිය වසර ඇතුළත විතරක් මාතලේ දිස්ත්‍රික්කයේ දරුවන් සඳහා 2,30,00,000ක් අපි සුරක්ෂා රක්ෂණය දුන්නා. මේ රක්ෂණය අද නවත්තලා තියෙනවා. රෝහල් ගත වුණාම දරුවෙකුට 1,02,000ක් දක්වා දුන්නා. බාහිර ප්‍රතිකාරවලට 1,02,000ක් ගානේ දුන්නා. අසාධ්‍ය රෝගවලට 1,02,000 ගානේ දුන්නා. ඒ වගේම දෙමව්පියෙක් මිය ගියොත් එහෙම දරුවෝ 3 දෙනෙකුට 1,02,000 ගානේ 1,06,000ක් ලබා දුන්නා. මේ ආදි වශයෙන් තිබ්බ සහන කපා හැරීමක් මේ රජයේ ඇතුළත සිද්ධ වෙලා තියෙනවා කියන එක කියන්න ඕන. ඊළඟට රජයේ සේවකයන්ට තිබුණා අග්‍රහාර රක්ෂණය. ඒකෙදි සැත්කම් සඳහා 1,10,000ක් ලබා දෙන්නට අපේ රජයේ කාලේ අවශ්‍ය විදි ප්‍රතිපාදන ලබා දීලා තිබුණා, ඉඩහසර ලබා දීලා තිබුණා. අද වෙනකොට සැත්කම් කරගත්ත අය අග්‍රහාර රක්ෂණය දිහා බලාපොරොත්තු තියාගෙන අද ඒ අයට හිඟා කන්න වෙලා තියෙනවා. 1,10,000 හොයලා ඒ රෝහල් වලට වෙච්ච ණය ගෙවන්න. නිල ඇඳුම් වවුචරේ අරගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වේදිකාවේදී කිව්වේ නිල ඇඳුම විතරක් නෙවෙයි පාවහන් යුගලකුත් දෙනවා කිව්වා. පාවහන් කෙසේ වෙතත් ආවට පස්සේ මොකද්ද කරේ? නිල ඇඳුම් වවුචරේ කප්පාදු කරලා දැම්මා. 750ට තිබ්බ එක 525ට කරා. ඒ ආදි වශයෙන් 1050ට තිබ්බ එක 750 කරා. ඔය ආදි වශයෙන් ගත්තහම කප්පාදු කිරීමක් තමයි කරලා
තියෙන්නේ.
අපි වැඩි කරපු රුපියල් 12,500 ඕනේ නැහැයි කියලා මේ රජය ගැන විශ්වාස කරලා මේ රජයට ඡන්දේ ලබා දීපු රජයේ සේවකයාට මොකද්ද කරේ කියන එක අපිට අහන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට දීලා තිබුණු දීමනා කපා හැරලා තියෙනවා. විශ්‍රාමිකයෝ වසර ගණනාවක් සමන්ගේ සේවය කරලා ඉවර වෙලා විශ්‍රාම ජීවිතය ඒ අයගේ සුවයෙන් ගත කරන්නට ඕන නිසා අපේ රජයේ කාලේ 1,05,000කට අධික වෙච්ච මේ විශ්‍රාමිකයන්ට අපි යෝජනා කරලා තිබුණා 35/2019 චක්‍රලේඛයේ යටතේ රුපියල් 10,000ක් ලබා දෙන්නට. ඒකත් අවලංගු කරලා තියෙනවා. මම අද මේ වෙලාවේ චක්‍රලේඛයත් වැටුප් විස්තරයකුත් සභාගත කරනවා. එය තහනම් කරලා අත්හිටුවලා අයපු ලියුමත් සහිතවම. ඊළඟට කියන්න ඕනේ අද රැකියා ලබා දෙනවා කියලා
වක්කුමර
විනාඩියක් දෙන්න වක්කුමර මන්ත්‍රීතුමා එමෙතුමා ප්‍රකාශයක් කරා. මං කියනවා මගේ ලග්ගල ප්‍රදේශයේ විතරක් මේ මාසයේ ඇතුළත 2,000කට ආසන්න පිරිසක් කම්කරුව විදිහට වැඩ කරපු මොරගහ කන්දේ වැඩ නවත්තලා අද ඒ 2,000ම ගෙවල් වල. එතකොට ඒ අය ජීවත් වෙන්නේ ඔය සියලු දරාමත් ඡන්දේ දුන්නේ කාටද කියලා ඔබතුමන්ලා දන්නවා. එතකොට ඔය කියන මල්පල ගන්නන්නේ එතකන් මල්පල ගැන්දෙනකන් ඒ අය බඩගින්නේ ඉන්න ඕනද කියන එක අපි අහන්න ඕනේ. එනිසා අපි කියනවා වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට කරන්න. ඒ නැත්තම් අපි දීලා තිබ්බ සහන ටික මේ රටේ ජනතාවට ලබා දෙන්න අඩුම තරමේ කණ්ඩමණ්ඩ පුළුවන් විදිහට මේ බඩුමිල පාලනය කරලා
අවසන් කරන ගරු මන්ත්‍රීතුමිය.
ගෙදර බත්හැලියක් ඉදර තැනට උදා කරලා දෙන්නයි කියලා ඉල්ලීම කරමින් මං නිහඬනෝ.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු නිහල් ගලප්පති මන්ත්‍රීතුමා. විනාඩි 3ක් කාලයක් තියෙනවා.
මන්ත්‍රීතුමිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශය තුල කුඩා දරුවාගේ සිට වියපත් දෙමව්පියන් දක්වා හැම කෙනාටම සහන සලසනවායි කියන කතාව අන්තර්ගත වෙලා තියෙනවා. අපි දකිනවා මෙන්න මේ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න මේ රටේ ජනී ජනයා ලක්ෂ 69ක් සිය කැමැත්ත ප්‍රකාශ කළා. ඒ මොහොතේ මේ ඡන්ද ලබා ගන්න චේතිය ගණේ පල්පට්ට බොරු තමයි මෙතුමල්ල විසින් මහජනතාව වෙත මුදා හැරියේ ප්‍රකාශ කළේ. නමුත් දැන් අපට පේනවා පැහැදිලිවම ඒ දැක්මේ යථාර්ථය අද විකෘතිලා තියෙනවා. ඒ මොහොතේ දැක්ම වුණේ මොකද්ද? හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මේක තමයි තොර තෝංචියක් නැතුව අර ප්‍රධාන මාධ්‍ය දෙක, පුද්ගලික මාධ්‍ය දෙක විශාල වශයෙන් මේක ප්‍රචාරය වුණා. අනේ මිනිස්සු ඇස් දල්වාගෙන මේක බලාගෙන හිටියා. දැන් මාස 2යි තාම වෙන්නේ. දැන් මොකදලා තියෙන්නේ? දැන් අපට පැහැදිලිවම කියන්න සිද්ධ වෙනවා හොඳට තිබුණු රටකට පොදු ජන පෙරමුණ කියා විදියටම හොඳට තිබුණු රටකට ගෝඨාභය මහත්තයාට ඡන්දය දීලා අනේ අපි කරගත්ත වින්නැහියක්, අනේ අපට වෙච්ච දෙයක්. ඒ වගේම නෑ මං කියන්නේ ඔයාලා කියාවිද මම මේ කියන්නේ ඔයාලා කියාවිද
තව විනාඩියෙන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඔය තිබුණු රටට ගෝඨන ඡන්දය දීලා අනේ අපි කන පරිප්පුවක් කියලා තමයි දැන් ඡන්දය දුන් ජනතාවට කියන්න සිද්ධ වෙන්නේ. ඔයාලට කියන්න සිද්ධ වෙන්නේත් එකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපේ සහෝදර මැතිවතුන්ට, ඔබතුමාලා අදවත් ඔය ඉන්න වහල් මානසිකත්වයෙන් මිදිලා, තාමත් වහල් මානසිකත්වයෙන් මිදිලා අඩුගානේ පොඩ්ඩක් එළියට බහැලා රටේ ජනතාව දිහා බලලා ඒ මිනිසුන්ට සංවේදී වෙන දෙයක් හරි කරොතින් යන්තම් ජාම්බේර ගන්න පුළුවන් වෙයි කියලා කියමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු තාරක බාලසූරිය ඇමතුමා, විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, මම ඇත්ත වශයෙන්ම පුදුම වෙනවා අපේ එක්සත් ජාතික පක්ෂයේ මෙම ගෙනල්ලා තිබෙන මේ යෝජනාව පිළිබඳව. දැන් මම හිතන්නේ අපි මේ ඊයේ ඉපදිච්ච කට්ටිය හැටියට තමයි මේ කට්ටිය මේ කතා කරන්නේ. දැන් මම අහන්න කැමතියි අපේ විජේදා අපේ හෙට්ටි ආරච්චි අපේ මන්ත්‍රීතුමාගෙන්, දැන් බෝංචි පැලයක් හිටෙවොත් එහෙම කොච්චර කාලයක් යනවද මේකෙන් ප්‍රතිඵලයක් ගන්නට? එහෙම නැත්නම් අපි කැරට් පැලයක් හිටෙවුවොත් එහෙම කොච්චර කාලයක් යනවද මේකේ අස්වන්නක් ගන්නට? එහෙම නැත්නම් ගෝවා ගෙඩියක් හිටෙවුවොත් එහෙම කොච්චර කාලයක් යනවද කියලා. එහෙම නැත්නම් බටු හිටෙවුවොත් එහෙම කොච්චර කාලයක් යනවද? බටු හිටෙවුවත් සාමාන්‍යයෙන් දින පොල් හිටෙවුවොත් එහෙම කොච්චර කාලයක් යනවද කියලා. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිදින් දැන් මේ ආණ්ඩුව බලයට ඇවිදින් තිබෙන්නේ දින
ගරු මන්ත්‍රීතුමා.
ඇමතුමා ප්‍රකාශ කරනවා මේ බෝංචි ගැන. නමුත් කියන්න ඕන ගරු, 2015 අපි ගන්නකොට අරගෙන දින 100යි අපි මේ දේවල් වෙනස් කරනකොට. දින 100යි. අපි ওই පැල වෙනකන් හිටියේ
නෑ.
හැදෙනකන් හිටියේ නෑ.
ගරු ඇමතුමා කතා කරා.
දැන් ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි ගරු මූලාසුදම මන්ත්‍රීතුමිය.
ගරු ඇමතුමාට මයික් එක දීලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමියනි, දැන් අපි ගේ කට්ටිය ගිය සැරේ ආණ්ඩුව ගන්නකොට අපිට වී අතිරේකයක් තිබුණා. එහෙනම් තමයි මේ කට්ටිය ගිහිල්ලා අර බියර් ෆැක්ටරි වලටයි බියර් කම්පැනි වලටයි ඊපස් ගිහිල්ලා මත්තල දන්නේ. ඉතින් එහෙනම් තමයි මේ කට්ටියට මිල අඩු කරන්න පුළුවන් උනේ. ඉතින් දැන් අපි ආණ්ඩුව ගන්නකොට මොකද උනේ? දැන් අපේ මේ අවුරුදු 5 තුලදී කිසිම ගෙවතුකාවක් මේ කට්ටිය උනන්දු කරාද? මේ කට්ටිය පුරුදු උනේ මොකද්ද? අර පිටරටින් බඩු ගෙනල්ලා ඒකෙන් ඒ කොමිස්සර් ගෙන ඒකෙන් ජීවත් වෙන්න. දැන් අපේ මන්ත්‍රීතුමා කියනවා මේ ලැකියා ලක්ෂයක් දෙන එකටත් ඒකටත් බනිනවා. ඒවගේම දැන් වැට් එක අඩු කරනවා ඩබ්බනිනවා ඒකෙන් කියනවා බිලියන බිලියන 500ක් විතර නැති වුණා කියලා එතකොට වැට් එක තිබුණත් ඒකත් වැරදි ඉතින් දැන් මෙතුමා මට දිගටම බාධා කරනවා එන්න මට ඔබතුමා පිළිතුරු දෙන්න ඔබතුමාට මම හිතන්නේ ඒ ඔබතුමාගේ කියන බොරු ඔබතුමාගේ මේ කියන බොරු ඉදිරියේදී ජනතාව ඒකට පිළිතුරු දෙයි ඊළඟ මැති මරණයේදී එහෙනම් මට කතාවට මේ පිළිතුරු දෙන්න ඔබතුමා ඉන්න නිහඬව හරි ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී ජනතාව පැහැදිලිව දන්නවා මේ අවුරුදු 4.5 තුලදී කිසිම ඒක ඒ කෘෂිකර්මයට මේ ආණ්ඩුව කිසි දෙයක් කරේ නැහැ කියලා මේ අපේ මංගල සමර වීරයාමතුමාගේ මේ නියෝ ලිබරල්වාදී ප්‍රතිපත්ති හින්දා මේ කට්ටියගේ ප්‍රතිපත්තිය තිබුණේ මොකද්ද කෙලින්ම ඕනෑම දෙයක් පිටු රටින් ගෙනල්ලා ඊපස්සේ ජනතාවට සහනයක් දෙන්න කියලා අන්න ඒකයි ප්‍රතිපත්තිය දැන් මොකද්ද අපිට කරන්න කියන්නේ අපිට කරන්න කියන්නේ ඒ ප්‍රතිපත්තිය මේ ඉදිරියට ගෙනියන්නද එහෙම නැත්නම් අපේ දේශීය ගොවියාව ආරක්ෂා කරන්නද එව්වට මේ කට්ටිය පිළිතුරු දෙන්නේ නැහැ ඒ නිසා මම මෙතනදී කියන්න හදන්නේ මේ මෙහෙම බලන් දෙපා. දැන් අපි දන්නවා මෙතනදී මීට වඩා මූලික ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ඒ ප්‍රශ්නේ තමයි මේ 19 මේ ආණ්ඩුවම ගෙනාපු 19 වෙනි සංශෝධනය. දැන් ඒක ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙච්චර අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙනියන උමනාවක් තිබෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ මේ රට ගැන මෙච්චර කැක්කුමක් තිබෙනවා නම් ඒ කටියට 3-2 සහයෝගය දීලා මැතිවරණයකට යන්න ඒ කටියට ඕන තරම් ඉඩ තිබුණා. නමුත් මේ කට්ටිය 3-2 මැතිවරණයකට යන්න බයයි. මැතිවරණයකට යන්න බය ඒකේ ප්‍රතිඵලය තමුන්නාසලට මැතිවරණයට ගියන් පස්සේ තේරෙවි. ඒ හින්දා දැන්වත් ඔය අපිට අපේ වැඩි පිළිවෙල කරන්න දෙන්න. දැන් මේ මාස දෙකයි ගිහිල්ලා තිබෙන්නේ. මේ මාස දෙකේදී දැන් අපිට කැරට් වවන්ඩලු, අපිට ගෝවා වවන්ඩලු, ඊපස්සේ හාල් වවන්ඩලු, ඊපස්සේ පොල් මිල අඩු කරන්ඩලු ඔබතුමාලාගේ ගිනිච්චේ ප්‍රතිපත්තිය අපිට ඉදිරියට ගිනියනවා නම් පිට රටින් ඔක්කොම ටික ගෙනල්ලා අපිට පුළුවන් අඩු කරන්න. හැබැයි ඒක නෙවෙයි අපේ ප්‍රතිපත්තිය. ඒ හැබැයි අපිට අනික් සහන දෙන්නත් සහෝදරිනී අපිට සහන දෙන්නත් මම හිතන්නේ අපිට ආයවැයක් ගේන්න ඕනේ. අපි දන්නවා මෙතන මේක දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා කියලා. දැන් ඔබතුමා ආපහු මට බාධා කරනවා. ඉතින් එහෙනම් ඔබතුමා පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්න. හරි මම කියන දේ පොඩ්ඩක් අහගෙන. හැබැයි අපි ආයවැයක් ගේන්නේ නැත්තේ අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. අපි ඒක දන්නවා. ඔබතුමාලා සහයෝගය දෙනවා කියලා කිව්වට අපි දන්නවනේ ඔබතුමාලාගේ ගේම් මොනවද කියලා. දැන් අපේ රංජන් රාමනායක මහත්තයාගේ ටේප් වලින් ওই ගේම් ඔක්කොම එළිදරව් වෙනවා. ඉතින් ඔබතුමාගේ ටේප් එළිදරියද එළිදරව් වේවි. ඒව අපි පස්සේ බලා ගමුකෝ. හරි ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කිසිම මේ යෝජනාවේ කිසිම පළක් නැති යෝජනාවක්. අපි දන්නවා ඒ එළවලු මිල වැඩි වෙලා තිබෙනවා කියලා. අපි දන්නවා හාල් මිල වැඩි වෙලා තිබෙනවා කියලා. අපි දන්නවා එක ඒ හාල් මුදලාලි කෙනෙක් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා දියුරුන් දවසේම මිල වැඩි කරන්න උත්සාහයක් දරුවා. ඉතින් මං හිතන්නේ මෙතන හාල් මිල හාල් මාෆියාවක් තියෙනවා කියන එක අපි මුලින් දම්ම කියනවා. අපි තාලත් කියනවා. අපි ඒක අනිවාර්යෙන්ම ඉදිරියේදී ඒක අපි නැති කරනවා. දැන් අපේ හර්ෂ ලිසිල්ලා මහත්තයා අපේ මන්ත්‍රීතුමා ඉතාම හොඳ යෝජනාවක් ගෙනවා. මේවට කූල් මේ ස්ටෝරේජ් ෆැසිලිටීස් අනිවාර්යෙන්ම හදන්න ඕනේ කියලා. ඉතින් මමත් ඒක පිළිගන්නවා. ඒ වගේම අපි ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් ඒක තිබෙනවා. නමුත් මේක මාස දෙකෙන් හදන්න බෑ. දැන් මන් දන්නේ නැහැ ඔබතුමාලා අර මාස් දෙකෙන් ගෙනාපු අර මොකද්ද Google බැලුම් වගේද නැත්නම් Volkswagen factory වගේ මාස් දෙකෙන් ගෙනාපුවා කියනනම් ඒ වගේ අපිට කරනවා නම් අපිටත් කරන්න පුළුවන්. හැබැයි අපිට හරියට සැලැස්මක් එක කරනවා නම් ඉස්සෙල්ලා අපිට අයවැයක් ගේන්න ඕනේ හර්ෂ මන්ත්‍රීතුමා. ඉතින් අයවැයක් ගෙනාපුවෙන් පස්සේ තමයි අපිට ඉදිරි කටයුතු ටික කරන්න පුළුවන් වන්නේ. ඔක්කෙන්
මන්ත්‍රීතුමා ඒ ගරු අමතුමා ඒකට බජට් එකක් ඕනේ නැහැ. මම සල්ලි ඔක්කොම වෙන් කරලා තියෙන්නේ. රුපියල් මිලියන 600යි ඒකේ වියදම. රුපියල් මිලියන 600න් පොඩකින රුපියල් මිලියන 300ක් ඉන්දියාවෙන් ප්‍රදානයක් සමග සහ මගේ අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 300ක් ඒ සල්ලි ඔබතුමාලා ගාව තියෙනවා. මම කියන්නේ මේක ඇද ඇද ඉන්න නැතුව ඉක්මන් කරන්න කියලා. එච්චරයි මම කියන්නේ.
ඒ අපි ඔබතුමාත් දන්නවා දැන් RDK කොච්චර ප්‍රමාණයක් ණය ගවන්න ඕනේද කියන එක. අර දැන් අපි මේ ඔබතුමාලා වගේ ගියාණ්ඩුවේ 갖တဲ့ ණය ගියා ඒ කියලා අපි අපේ මේ වගකීමෙන් අපි මගහැරින්නත් බලන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම අපි ඒ ණය ගෙවන්න ඕනේ. නමුත් ඔබතුමාම මට පොඩ්ඩක් මට කියන්නකො RD එකේ විතරක් ණය කොච්චර ගෙවන්න ඕනේද කියලා. ඔබතුමාලා කොච්චර ප්‍රොජෙක්ට්ස් කරලා තිබුණාද ඒ ණය ගෙවන්නේ නැතුව? දැන් මෙතනදී මොරගහ කන්ද ගැන කතා කරා. ජනාධිපතිතුමාම කිව්වනේ ඒක බිලියන 10කට වඩා මොරගහ කන්දට ගෙවන්න තියෙනවා කියලා. හරි ඉතින් මං හිතන්නේ අපිට මෙතනදී ඒ හරි අපේ සැලැස්ම ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යෙන්ම අපි මේ තියෙන විවස්සාදායක ගැටලු ටික අපි ඉස්සෙල්ලාම විසඳා ගන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී මම හිතන්නේ හර්ෂ අපේ മന്ത്രിතුමාත් මේක පිළිගනී.
දැන් ගරු ඇමතුමා අවසන් කරන්න කාලය අවසන්.
හර්ෂ മന്ത്രിතුමාත් මෙතනදී පිළිගනී. මොකද මෙතනදී ගැටලු විශාල ගැටලුවක් තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයයි ඒ වගේම අර ජනාධිපති මැතිවරණයයි ලින්ක් කරලා නැහැ. එතකොට මේ ගැප් එක එන්න වැඩි වුණොත්
එහෙම. ගරු മന്ത്രിතුමා අවසන් ඇමතුමා අවසන් කරන්න දැන්.
තවත් උග්‍ර වෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න අපි ඉස්සරලා විසඳගත්තොත් එහෙම මේ රටට මේ වෙලා තියෙන දේෙන් අපිට යම් කිසි විදිහකට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා. ඉතින් මම එක්සත් ජාතික පක්ෂය කියන්නේ මෙතනදී කිබුලු
ඔව් බොහොම ස්තුතියි දැන් අවසන් කරන්න ගරු එමුතුමා.
හලන්නේ නැතුව ඇත්ත වශයෙන්ම මේම අද රටේ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. ඒ වගේම අපේ පුරන් වෙච්චි කුඹුරු අස්වද්දන්න අපේ විශාල වැඩපිළිවෙලක් තිබෙනවා. ඉතින් මෙවුවට අපිට සහයෝගය දෙන්න.
මේ අවසන් කරන්න ගරු එමුතුමා. පිළිතුරු කතාව කරන්න තියෙනවා ගරු
ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් පදනම් කරගෙන තිබුණේ. එකක් තමයි සහල් මිල වැඩිවීම, ඊළඟට එඩෝලු මිල වැඩිවීම, රැකියා ලක්ෂයක් ලබා දීම, සමුද්‍ර දීමනාව සම්බන්ධව එවැගේම සෞභාග්‍ය දැක්ම වැනි කරුණු කීපයක් මුල් කරගෙන ඉදිරිපත් කරපු මේ යෝජනාවෙන් පළමුවෙන්ම එතුමා ඉදිරිපත් කළේ මේ සහල් මිල වැඩිවීම. සහල් මිල වැඩිවීමට අද ප්‍රධාන වශයෙන්ම වග කියන්නට ඕනේ හිටපු එක්සත් ජාතික පක්ෂය ආන. මොකද 2015 වෙනකොට මේ රට සහලින් ස්වයං පෝෂණය වෙලා තිබුණා. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වරට තමයි 2013-14-15 කියන වර්ෂවල රට උමනා තරම් සහල් නිපදවන්න පුළුවන්කම ලැබුණේ. ඒ පුළුවන්කම ලැබුණේ එදා ආණ්ඩුව කෘෂිකර්මයට මුල් තැනක් දුන්නා. ගොවියන්ට සහන ලබලා දුන්නා. පහසුකම් ලබලා දුන්නා. ඒ විතරක් නෙවෙයි එදා පෝර දුන්නා රුපියල් 350ට. ඒ කියන්නේ සහන දායක පෝරක් පෝර මිටියක් දුන්නා. මේ පෝර පාවිච්චි කළේ එදා කුඹුරු අස්වද්දලා වැඩ කිරීම නිසා රට උමනා සහල් පමණක් නෙමෙයි රට උමනාට වඩා සහල් නිපදෙව්වා. පස්සේ අපි විදේශ රටවලට මේක විකුණන්න හැදුවාම විදේශ රටවල් අපේ සහල් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කන සහල් අපේ සහල් නෙවෙයි. ඒ පරමද කළේ අර සෝමාලියා වගේ අප්‍රිකාවේ සාගින්නෙන් ජනතාව පෙළෙන රටවලට මේ සහල් අපි නිකන් යවුවා. ඒ 2015. 2016 මේ හාල් තිබුණා. එදා 2014-15 වගාක කුඹුරුවල, ඒ වගේම අස්වැද්දපු කුඹුරුවල, ඒ පොහොර දාපු කුඹුරුවල අස්වැන්න 2015 තමුන්ලාංශලත් භුක්ති විඳෝ. නමුත් 2016 වෙනකොට පොහොර සහනාධාරය කැපුවා. පොහොර මිලිය රුපියල් 2500 කළා. ඊට පස්සේ මොකද කළේ? ගොවිය ගොවිතැන් අත්හැරියා. කුඹුරු අස්වැද්දීම නතර කළා. සියලුම වගේ කුඹුරු පුරන් වුණා. පුරන් වෙලා මේ රටේ ලොකු හාල් හිගයක් ඇති වුණා. ඒ අතරතුර තමුන්නාංශලා මොකද කළේ? තමුන්නාංශා කුකුල් කෑමට තිබුණ හාල් බී ටික වික්කා. කුකුල් කෑමට දුන්නා. මේවගෙන නොයේ කතන්දරේදා ගියා කුකුල් කෑම කියලා. විශාල වශයෙන් ගබඩාවල් තිබුණ වී ටික කුකුල් කෑම සඳහා විකිණීම නිසා නොයේ ආකාරයේ සැකකටු ඒවත් සිද්ධ වුණා. නමුත් ඊට පස්සේ මුදුනේ දිගින් දිගටම තමුන්නාංශලා පිටරටින් හාල් ගෙන්නුවා. එතකොට ගොවියා අද තමුන්නාංශය දන්නව නන්නන්තර වුණා. අද මොකද වෙලා තියෙන්නේ? දැන් මේ වෙනකොට තමුන්නාංශලා ලගී අවුරුද්දේ යෞද්දේ දෙවනි භාගයේදී ජන්මේතු හාල් ගෙන්නුවේ නැහැ. පවුගේ නත්තල කිට්ට වෙනකොට මැතිවරණේ කිට්ට වෙනකොට හාල් ගියක් තිබුණා. හාල් ඒ ඉලෙක්ෂන් කාඩ් මැතිවරණ කාඩ් රුපියල් 110-115යි. ඇයි? ඒ වෙනකොට ලංකාව ඩැබියුතු හාල් ගෙන්නන්න තමුන්නාංශලා කටයුතු කළේ නැහැ. තොර අපිට තිබුණා අපි බලයට ඇවිල්ලා මේ ආණ්ඩුව හාල් ගෙන්වීමට කටයුතු කළා නම් මේ කාලේ වෙනවා හාල් එනකොට, මේ ජනවාරි අග පෙබරවාරි වෙනවා හාල් ලංකාවට එනකොට. එහෙම ආවනම් පෙබරවාරි මාසේ දැන් අපේ රටේ කුඹුරු ලස්සන්න කැපෙනවා. නැගෙනහිර පළාතේ, ඒ වගේම අනුරාධපුර පළාතේ, ඒ වගේම කුරුණෑගල පළාතේ මේ ප්‍රදේශවල අස්වැන්න කැපෙනවා. දැන් දබන මාසේ එනකොට ඒ අස්වැන්න ගොඩට එනවා. ඒ ආවහම පිටරටින් හාල් ගෙන්නුවොත් ගොවි අමාරුවට වැටෙනවා. ඒ නිසා අපි සැලසුම් කළම මේ ගොවියට සහනයක් ලැබෙන විදියට, ඒ ගොවිය නිෂ්පාදනය කරන වීවලට සාධාරණ මිලක් ලැබෙන විදියට වෙළඳපළක් සකස් කිරීම සඳහා තමයි අපි හාල් ගෙන්වීම පමා කළේ. නැත්නම් ක්‍රියාත්මක නොකළේ. ඒ නිසා තමයි තාවකාලිකව මේ හාල්මිල වැඩි වෙලා තියෙනවා. මේක අපේ වද නිසා නෙවෙයි, අපි ජාතික වැඩපිළිවෙලක කොටස්කාරිය වශයෙන් අපි මේ හාල් ගෙන්නීම මේ නවත්තලා අපි මේ රටේ ගොවියට වී ගොවිතැන් කරන්න ඉඩකඩ සලස්සල දීලා ඔහුට පහසුකම් අනාගතයේ සැලැස්වීමේ බලාපොරොත්තුවෙන් තමයි මේක කළේ. ඊළඟ තාරණේ තමයි අපේ හෙට්ටි ආච්චි මන්ත්‍රීතුමා කිව්වේ එළවලු මිල. එළවලු මිල වැඩිවීම තමුන්නාන්සේලේ කාලෙත් වරින් වර සිද්ධ වුණා. ඒක මේ එළවලු අපි වවන එළවලු නෙවෙයි. මේ එළවලු ගොවියන්ට බවන්න බැරි තත්ත්වයක් තියෙන වැහි කාලේ. බවන එළවලු කුණු වෙනවා, නරක් වෙනවා. ඒ එළවලු වලින් පණ දාව ගන්න බෑ. ඒ නිසා තමයි හැමදාම වර්ෂා කාලෙට එළවලු හිගයක් ඇති වෙන්නේ. ඒක තමුන්නාන්සේලා බලයිද්දි කීපවරක්ම ඇති වුණා. පහුගිය අවුරුදු මාස හතරක්ම දිගින් දිගට අඛණ්ඩවම වැස්ස තිබුණා මේ රටේ. ඒ අඛණ්ඩවම තිබුණ වැස්ස නිසා මේ රටේ ලොකු එළවලු හිගයක් ඇති වුණා. එළවලු වහන ප්‍රදේශවල එළවලු වහන්න බැරි වුණා. නමුත් දැන් ඒ වැස්ස අවසාර වෙලා දැන් තමුන්නාන්සේට මම කියන්න ඕන අද ලංකාදිව පත්‍රයේ තියෙනවා. අද ලංකාදීප පත්‍රයේ තියෙනවා දඹුල්ල ආර්ථික එළවලු මිල පහලට මාස කීපයක් තිස්සේ සීගිරෙන් ඉහළ යමින් තිබූ එළවලු මිල ඊයේ සිට විශාල වශයෙන් පහත වැටුමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳෝ පවසමි. මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධානම එළවලු වෙළඳපොළ. එතකොට මේ ප්‍රදේශය කොළඹට පමණ නෙවෙයි අපේ රත්නපුර ප්‍රදේශයටත් වෙළඳෝ තමුන්ගේ වෙළඳපොළවල් වලට ඊළඟ කඩවල වලට එළවලු ගේන්නේ මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ. මෙසේ එළවලු උඩරට ප්‍රදේශයෙන් ලැබෙන ගෝවා බෝන්ජි කැරට් සහ ලීක්ෂණ එළවලු වර්ග හැර සෙසු එළවලු වර්ග බොහොමයක මිල මේ ආකාරයේ පහත වැටීම විශේෂයකි. එළවලු වර්ග බොහොමයක් එකුත් සතියේ තොග මිල කිලෝවල් රුපියල් 150ක් 300ක් අතර මට්ටමක ප්‍රවිති අතර ඊයේ පෙරවරුව වන විට ඒවායේ තොග මිල රුපියල් 60 සිට 80 දක්වා පහත දක්වා මට්ටමට පහත වැටි තිබිනේ. රාබු නෝකෝල් වැටකළු කරබිල පතෝල වම්බොටු දඹල මෑකරදාදී එළවලු වර්ග කිලෝක තොග මිල රුපියල් 40 රුපියල් 80 දක්වා මට්ටමක ප්‍රවිති අතර මීට ඉහදී එළවලු වර්ග කිලෝ රුපියල් 150 සිට 300 දක්වා මිල ගරවුට අලවි කරන බව වෙනඳු කීටි ඒ කියන්නේ රුපියල් 250 සිට 300 දක්වා තිබුණේ එළවලු මිල අද අඩු වෙලා තියෙනවා රුපියල් 60ට 80ට. ඒතකොට මේ தত্ত্বය ඇත්ත වශයෙන්ම අද ආරම්භයක් මේ එළවලු මිල සම්බන්ධව. ආරම්භයක් මේ එළවලු මිල පහත යෑම සම්බන්ධව. ඒ නිසා එළවලු මිල ගැන හෙට අනිද්දා කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ රටේ දැන් ඇති තරම් එළවලු දැන් වෙන්න පොල්ට එනවා. ඊළඟට තමයි එතුමාගේ යෝජනාවෙන් කියපු කාරණය මේ රැකියා ලක්ෂ්‍යයන් ලබා දීමේදී දැනට පෞද්ගලික අංශයේ සිටින සේවකයන්ව ඉවත් කරලා රැකියා ලක්ෂ්‍යයන් දෙන්නේ එහෙම වෙන්නේ නැහැ. එහෙම කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ මම මේ පැහැදිලිව කියන්නට ඕනේ. මොකද ආරක්ෂාව කරන අය එළියට දාලා අලුතෙන් ආරක්ෂා දීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතුමා පැතුම්න කාලේ ජනාධිපතිතුමා කියපු දෙයක් තමයි මේ රටේ දුප්පත්ම පන්තියේ අයට කිසිම සෞඛ්‍යාරණයක් නැතුවද ඉන්නේ. සාමාන්‍ය පෙළ නැති මිනිස්සුන්ට කිසිම රැකියාවක් නැහැ මේ රටේ. ඔහුට වෙන්නේ ජීවත් වීම සඳහා ක්‍රමයක් සොයා ගන්න බැරි වුණොත් මූදේ පරිින්න සීදී නැසා ගන්න එවැනි තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම මේ ජීවත් වීමේ මාර්ගයක් නැති ඒ අයට රැකියාවක් දීමේ වැඩපිළිවෙලකට අපි යන්න ඕන කියලා. අද එතුමා එක ක්‍රියාත්මක කරන්න යනවා. ඒ වගේ ඕනෝට වඩා දේශපාලනය ගාවන් නැතුව මේක ක්‍රියාත්මක කරන්න යෑම ගැන තමුන්නාන්සේ සන්තෝෂ වෙන්නට ඕනේ. සමහර විට මම හිතනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමේ මේක සම්මුඛ පරිශ්‍රය කරනවලා ඒ වගේම දේශපාලන නැඹුරුවක් නැතුව මේක ක්‍රියාත්මක කිරීමටයි තමා බලාපොරොත්තු වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වීම තුළින් මේ රටේ හැබෑවටම රැකියා අවශ්‍ය. දිලිඳු කමේ පතුල්ටම බැහැලා ඉන්න වෙනත් රැකියාවක් ලබා ගන්න සුදුසුකම් නැති ඒ උදවියටත් රජයේ රැකියාවක් කරලා ජීවිකාවෘත්තිය ගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සමුද්‍ර දීමනාව කප්පාදු මේ කිසිම විදියකින් සමුද්‍ර දීමනාව කප්පාදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අයි බලාපොරොත්තු වෙන්නේ සමුද්‍රය ලබන අය සමුද්‍රයේ මුදව ගන්න. තමුන්නාන්සේලා මේ සමුද්‍රය දේශපාලන වුවමනාවන් සඳහා පාවිච්චි කරන්න මේක තියාගෙන ඉන්නවා. තමුන්නාන්සේට ඕමනා සමුද්‍රය අවුද්දෙන් අවුද කාට හරි දීලා ඊට පස්සේ ඡන්දය ලබා ගන්න. ඒක තමයි පෞද්ගලික කාර්යය කලේ. සමුද්‍රය ලැබිය යුතු අයට පමණ නෙවෙයි නොලැබිය යුතු අයටත් දුන්න අර ලක්ෂ 6කට සමුද්‍රය දීමේ වැඩපිළිවෙල යටතේ. හේතුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද? ඒ අයගේ ඡන්ද ලබා ගන්න. නමුත් ඒක නෙමෙයි අපේ ප්‍රතිපත්තිය. ඒ අය සමුද්‍රයෙන් මුදවන්න සදහට මේගොල්ලෝ දුප්පත් දිලිඳු පවුල් වශයෙන් ගණන් නොගෙන දිලිඳු පවුල් වශයෙන් ඒගොල්ලෝ හැමදාම හංවඩු රෝගා ඒගොල්ලෝ ඒ දිලිඳු කමෙන් මුදවාගෙන දෙපයින් හිටගන්න පුළුවන් තත්ත්වයකට එයා ගේන්න තමයි මේ වැඩපිළිවෙලින් අදහස් කරන්නේ. ඊළඟට සෞභාග්‍ය දැක්ම තමයි මම කියන්නට ඕනේ. අත වශයෙන්ම සෞභාග්‍ය දැක්ම වෙනසටහනේ පළමුවෙන් පියවර අපි ආරම්භ කළා. තමුන්නාන්සේලා මේ මාස දෙකක් යන්තම් වයසට මේ ආණ්ඩුවට දොස් කියනවා අරක නෑ මේක නෑ බෙහෙත් ගලන් ඒ වගේම නොයෙක් ආකාරයේ. නමුත් මම කියන්නට ඕන මේ බෙහෙත් ගලන් ගියේ අපේ කාලේ නෙවෙයි පහුගිය ආණ්ඩුව කාලේ.
ගරු ඇමතිවට විනාඩියක් කාලයක් තියෙනවා.
එතකොට එදා සෞඛ්‍ය ඇමතිවට නොයෙක් විදිහේ චෝදනා දැක්කා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් අද බාල බෙහෙත් මේ ලංකාවට ගෙනෝ කියලා. බාල බෙහෙත් මේ රට ගෙනාපු සම්ප්‍රදායිකව හොඳ ප්‍රමිතිය යුත්ත බෙහෙත් ගැනීම නතර කරලා බාල බෙහෙත් මේ රට ගෙනල්ලා ලෙඩ්ඩුම් මැරෙන තත්ත්වයක් ඇති කළේ තමුන්නාන්සේලාගේ රජේ මේ රජේ නෙවෙයි. අද ඒවා නැති කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේ මම කියන්නට ඕන තව එක කාරණයක්. අත්අඩංගුවට ගැනීම පෞද්ගලික හේතු මත පලි ගැනීමට දේශපාලන පලි ගැනීමට පෞද්ගලික පලි ගැනීමට පලි ගැනීම උඩ කරනවා කියලා ඒක සම්පූර්ණ බොරු. මම කියන්නට ඕනේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් මේ ජනවාරි 14 වෙනිදා එතුමා කරපු ප්‍රකාශයක් ජනපතිගෙන් වැඩබන්න පොලිස්පතිට උපදෙස් අත්අඩංගුවට ගැනීම දඩුවමෙන් කොටසක් නොවන අතර අත්අඩංගුවට පත්ව පුජ්‍යල කීර්ති නාමයට සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හේයින් ඒ සම්බන්ධ කටයුතු කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ලේකම් මහාචාර්ය පී විජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත. සභාපතිතුමනි ඊළඟ මම කියන්නට ඕන ඇත්ත වශයෙන්ම මේ විදිහට කටයුතු කළේ තමුන්නාන්සේ FCIB කියලා ආයතනයක් හදලා FCIB එක විශේෂ පරීක්ෂණ ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක කළේ දේශපාලනඥයෝ කමට. එදා සොලිසිටර් ජෙනරල් සුවදගමනත් මහත්මයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා මාව ගෙන්නලා වාඩි කරවලා එතන හිටියේ කවුද රණවීර වික්‍රමසිංහ මහත්මයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය.
අවසන් කරන්න ගරු ඇමතිතුමා කාලය අවසන්යි.
තමයි මට කිව්වේ අහවල් අතනට ගන්න ඒ විදිහට තමුන්නාන්සේලා කටයුතු කළේ. එදා රාජපක්ෂ නම තිබුණා නම් කවුරු හරි ඕවරි බාන් කියන තමයි තමුන්නාන්සේලාගේ එදා බලාපොරොත්තුනේ. අද ඒ වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හැන්සඩ් වෙන්නේ නැද්ද?
නැහැ හැන්සඩ් වෙනවා. හරි. එහෙමනම් ගරුතුමා බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ හෙට පෙරවරු 10:30ට නැවත රැස් වෙනවා.